ගරු ප්‍රේමනාත් දොළවත්ත මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 4ක කාලයක් තියෙනවා.
සහෝදර සභාපති මහත්මිය යටි 10ක් ලැබෙනවට ලැබී තවත් විනාඩි 5ක් ලැබුණා. ගරු ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමාගේ කාලය. විපක්ෂය අතීතයේ අමතක කරන්න අතීතයේ අමතක කරලා අපි ඉදිරිය ගැන කතා කරමු කියලා කිව්වට මම හිතන්නේ අතීතයෙන් පාඩම් ගන්න අපිට සිද්ධ වෙනවා. විපක්ෂය we have to start with the constructive criticism කියලා කිව්වට I must remember them they have started constructive revenge when they were in power. මට මතකයි එදා 2015 කොහොමද යහපාල ආණ්ඩුව තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් දේශපාලන මතවාදීව වෙනස්කම් දරන වෙනස් මත දරන විරුද්ධවාදීන් ඒ මතයට ගරු කරන්නේ නැතුව ඔහුව කොහොමද වෙනස් විදිහට පරිගන්න කොහොමද උත්සාහ කරේ කියලා අපිට පැහැදිලිව මතකයි. මට මතකයි දා උසාවි ඇරලා රාත්‍රී කාලේ උසාවි ඇරලා එහෙම පරිගත්ත එහෙම මර්ධනය කරන්න උත්සාහ කරපු කාලයක පරිච්ඡේදයක් තමයි 2005න් පස්සේ තිබ්බේ. හැබැයි එක දෙයක් කියන්න ඕනේ. අද එහෙම තත්වයක් නැති වෙලා තියෙනවා. අද විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් මේ සියලුම දෙනාට සමහර අවස්ථාවල අද ආණ්ඩුවක් හැටියට අපිට එහෙම අවශ්‍ය වර්ධි ඒ අයව මර්ධනය කරන අවස්ථාවක් ඇති වෙලා නැහැ. ඒ නිසා තමයි අපි ඒ අයට ඒ අයගේ දේශපාලනය කරන්න ඉඩ දීලා තියෙන්නේ. බොරු නඩු පටලවල බොරු දේවල් කියලා අපි එහෙම කොයිලෙවක්වත් ඒ අයගේ දේශපාලනේ ගමන නවත්වන්න අපි කටයුතු කළ නැහැ කියන කාරණය පැහැදිලිව කියන්න ඕනේ. විශේෂයෙන්ම අද නිරන්තරයෙන් කතා කරා මේ පහුගිය ආණ්ඩුව කාලේ පටවපු පවරපු මේ දේශපාලන නඩු වලින් නිදහස් වීම සම්බන්ධව තමයි පැහැදිලිව කියන්න ඕනේ. මේ අධිකරණ ශේෂ්ත්‍රය තුල ඔය දේශපාලන බලවතුන්ගේ ඕනෑපාකම් මනදොල සපූර්ණ විනිශ්චකාරරෝ ඉන්නවා එහෙම නැති විනිශ්චකාරරෝ ඉන්නවා. ඒක මේ මුළු පද්ධතියම විනාශ වෙච්ච පද්ධතියක් නෙමෙයි. මම මතක් කරන්න ඕනේ අද සමහර අය බලාගෙන ඉන්නවා මේ මුළු පද්ධතියම විනාශ වෙච්ච පද්ධතියක් කියලා ජාත්‍යන්තරට කියන්න. I must tell the international regime that our court system is not corrupted. There are some situations, there are some instances, but not the whole court system is corrupted because they wanted to have foreign intervention to our court system. අපි කනවත් අන්න ඕනේ. අද උදෑසන පටන් ගත්ත එක පැත්තකින් මම කනගාටු වෙනවා මේ සමහර ජාතිවාදී නායකයෝ දෙමළ අපේ සහෝදරරු නියෝජනය කරනවා කියලා. අද උත්සාහ කරන්නේ මේ රට වෙනත් තැනකට ගෙනියන්න. එයාගේ අවශ්‍යතාවය තමයි ජාත්‍යන්තර මැදිහත් වීම කරලා ජාත්‍යන්තර විනිශ්චයකාරරු ගනල්ලා අපේ රටේ යුද අපරාධ වුණා කියලා වෙනම ආකාරයේ ආකල්ප ගණනාවක් ඇති කරන්න එයාට අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවා. පැහැදිලිව කියන්න ඕනේ. මේ රටේ පත් කරපු විනිශ්චයකාරවරු ඉතාම සාධනීය ලෙස විනිශ්චයකාරරු පත් කරා. අද තමන්ගේ නඩුව අහපු එදා විනිශ්චයකාරරු පත් කරේ තමන්ගේ පෝලිං ඒජන්ට්ලා. තමන්ගේ පෝලිං ඒජන්ට් තමයි එදා සීජේ කරේ. හැබැයි ප්‍රථම වතාවට අද තමන්ගේ නඩුව අහපු සම්පත් අපේ විජේරත්න සම්පත් අපේ කෝන් කියන විනිශ්චයකාරු දෙන්නව අභියාචනා දෙකට පත් කරලා තියෙනවා. ඒක තමයි විවුත්ත. අන්න නිතමත් නිවැරදි පාලනේ. අන්න අපි කතා කරමු පාලනේ. එහෙම තමයි විවුත්ත. ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕනේ අද එවැනි පාලනයක් එක්ක අපි කටයුතු කරා යන්නේ. එදා යහපාලන ආණ්ඩුව කාලේ ජොන්සන් ප්‍රනාන්දු මහත්තයාව නිදොස් කර නිදහස් කරනවා. එහෙම විනිශ්චයකාරු හිටියා. අද ඒකම අද දැනටත් ආණ්ඩුව විරුද්ධව තීන්දුව తీර දෙන විනිශ්චයකාරු ඉන්නවා. දැන් සුමන්තිරන් මහත්මයා කියනවා නැගෙනහිර ආණ්ඩුකාරවරිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිතුමිය විවත් කරා කියලා. ඒක නවත්තලා දෙනවා ශේෂ්ත්‍ර අධිකරණේ. ඉතින් එහෙමනම් කොහොමද කියන්නේ මේ රටේ අධිකරණ පද්ධතිය දූෂිතයි කියලා? එහෙම දෙයක් නැහැ. දැන් අපේ විපක්ෂ මන්ත්‍රීවරු කියනවා මේ අපේ විනිශ්චයකරු පත් කරපු කාලේ ගැප් එකක් තියනලු. දැන් මම අහන්න කැමති එහෙමනම් මොහන් පීරිස් මහත්තයා ඔබතුමාලා ඉවත් කරලා ඒ පත්වීම අවලංගුයි කියලා කියනවනම් ඒ පහුගිය අවුරුදු එකමාර තුල එතුමා දීපු තීන්දුව తీරන වල මොකද්ද වෙන්නේ? ඒවැ තීන්දුව తీරන ගත්ත සුජීව සේනසිංහල වගේ අය පහුගිය කාලේ තමන්ගේ ඉඩකඩම් මඩ ඉඩම් ගොඩ කරගන්න තීන්දුව తీරන ගත්තේ මොහන් පීරිස් මහත්තයාගේ. ඒ තීන්දුව తీරන වල වලංගුතාවයක් නැද්ද?
ඔබතුමාගේ කාලේ අවසානයි ගරු මන්ත්‍රීතුමා.
I have given 5 minutes.
ප්‍රසන්න එමෙතුමා එනවයි කියලා තියෙනවා කතා කරන්න.
ස්තුතියි.
අවසන් කරන්න. ස්තුතියි. මනුෂ්‍ය නායකකාර ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 18ක් තියෙනවා.
ගරු මූලසනවලට මන්ත්‍රීතුමනි අද මේ අධිකරණ ඒ වගේම කම්කරු විදේශ රැකියා පිළිබඳ ක්ෂේත්‍ර පිළිබඳ කතා කරන අවස්ථාවේ මේ ක්ෂේත්‍ර දෙක පිළිබඳව අදහස් දක්වන්න මම බලාපොරොත්තු වෙනවා. ඊට කලින් මුලින්ම නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා සඳහන් කළා බැනුම් කර ගනුදෙනුව සම්බන්ධයෙන් බැනුම් කර ගනුදෙනුවට විරුද්ධව එතුමන්ලත් එක්කම අපි එකට මහ බැංකුව ඉස්සරහට ගිහිල්ලා විරෝධතා ඉදිරිපත් කරලා පළවෙනියෙන්ම මේ පිළිබඳව පැමිණිල්ල බාර දෙන්න අපිත් එකතු වුණා. ඒ වගේම අදටත් ඒ සිද්ධිය පිළිබඳව විරෝධය දක්වනවා වගේම යහපාලන ආණ්ඩුවෙන් එදා ඒ වැරද්ද සිද්ධ කරපු එකට රවි කරුණානායකව ඇමතිකමෙන් අස් කෙරෙව්වා. ඇමතිකම නැති කරා රවි කරුණානායකගේ තීන්දුව ගත්තා. ඒ වගේම බිලියන 12ක මුදල දැනටත් ෆ්‍රීස් කරලා ස්ථාවර කරලා දැනට බැංකුගත කරලා තියෙනවා. පරීක්ෂණ කටයුතු අවසන් වෙනවා කියන එක මම මතක් කරනවා. හැබැයි ඊට ඉතිහාසයේ සිද්ධ වෙච්ච බැඳුම් කර ගනුදෙනුවල පිළිබඳව තවම කතාවක් පරීක්ෂණයක් සිද්ධ වෙලා නැහැ කියන කාරණාව මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම අර පැණිය පිළිබඳව කතා කරා අපිට චෝදනාවක් එල්ල කරන්න උත්සාහ කළා. අපි මේ දේශීයතේට අපි ගරු කරන්නේ නැහැ කියලා. දේශීය වෛද්‍යවරුන් තමයි කියලා තියෙන්නේ. මේ කියන පුද්ගලයා දේශීය වෛද්‍යවරයෙක් නෙවෙයි, දේශීය වෛද්‍ය සභාවේ අනුමැතියක් නැති පුද්ගලයෙක් කියන කාරණාව. කොහෙන් හරි දෙයිය දුන්නා කියලා තමයි දැන් කියන්නේ. ආරූඩෙන් ඇවිල්ලා යාට මේ බෙහෙත දුන්නා කියලා තමයි කියන්නේ. අපි කියන්නේ කමන්නේ ආරූඩෙන් හරි දෙයියෝ හරි දීලා මේ බෙහෙතෙන් හොඳ වෙනව නම් අපි ඒකට විරුද්ධ නැහැ. හැබැයි එහෙම හොඳ වෙනවද නැද්ද කියලා හරියට සායනික පරීක්ෂණයකින් තොරව මේක ජනතාවට ලබා දෙන්න ඇතැම් මාධ්‍ය ආයතන පෙරටු කොටගෙන මේක ප්‍රමෝට් කරන එක තමයි වැරද්ද තියෙන්නේ. අවසානයේදී අර වද කහ බිව්ව වගේ මිනිස්සුන්ට විඳවන්න සිද්ධ වුණාම ඒකේ ඒකට වග කියන්නත් වෙන්නේ. මේක මේ ප්‍රසිද්ධිය ලබා දීපු කණ්ඩායමටමයි කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම මේක දැන් පරීක්ෂණය කරන්නත් යවලා තියෙන්නේ රජරට විශ්වවිද්‍යාලයට, පේරාදෙණිය විශ්වවිද්‍යාලයට කරා පිටියට යවලා නැහැ, රජරටමයි යවලා තියෙන්නේ. මොකක්ද මේකේ විශේෂත්වය කියලාත් අපි අහනවා. ඇයි මේක රජරටටම යැව්වේ මේකේ පරීක්ෂණ කටයුතු සිද්ධ කරන්න කියලා. දැන් අද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පිළිබඳව කතා කරනකොට විදේශ සේවා නියුක්ති කාර්යාංශය අද දවසේ වෙනකොට වහලා දාලා කොරෝනා රෝගියෙක් වාර්තා වීම නිසා අද වෙනකොට විදේශ සේවා නියුක්ති කාර්යාංශය වහලා දාලා තිනවා. ඒකත් එක්කම මේ තවදුරටත් කඩාගෙන වැටීමෙන් තිබිච්ච විදේශ සේවා කටයුතු තවදුරටත් කඩා වැටීමක් ඉදිරියට සිද්ධ වෙනවා කියන එක අපි මේ වෙලාවේ මතක් කරනවා. මේ වෙනකොට දැඩි සේවක කප්පාදුවක් අභ්‍යන්තරයේ සිද්ධ වෙනවා. සේවකින්ගේ වැටුප් කප්පාදුවක් මේ වෙලාවේ සිද්ධ වෙලා තියෙනවා. ඒ අයගේ ඕටි බටා කිසිම දෙයක් හම්බ වෙන්නේ නැති තත්වයට, ඒ නිලධාරීන්ව තලන පෙළන තත්වයට දැන් පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ හොරපාරෙන් රට යන අයව අල්ලන්න අපි හරිපාරෙන් රට යන වැඩසටහන් ක්‍රියාත්මක කරද්දී අද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අභ්‍යන්තරයේ තියෙන පොලිස් ඒකකයක් විසුරුවා හරිනවා. ඕන කෙනෙකුට ඕන විදියට හොරකම් කරන්න පුළුවන් වෙන්න ඉඩ හදලා දෙන්න කියන එක අපි මේ වෙලාවේ මතක් කරනවා.
මේක අපි යථාදාල කරලා තිනවා. විශේෂයෙන් විශාල මුදලක් අපි මුලාසන මණ්ඩලතුමනි පොලිස් ඒකකයේ తాවකාලික අත්විඳවලම දැනට නවුත් අපි ඉදිරියේදී ඒ බදාන කටයුතු
කොහොම සූති එමෙතුමා. ඔබසුති ඒත් එක්කම දැන් ඔබතුමාට වුණත් ඔබතුමාට කැමති තීන්දුව සමහරලාට ගන්න හම්බ වෙන්නේ නැහැ. ඔබතුමාගේ දැන් අමාත්‍යංශයේ හිටපු විදේශගත ශ්‍රමිකයන්ට උදව් කරන්න ඒ රටවල ප්‍රශ්න විසඳන්න තියෙන ඒ රටවල ඉන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්, තානාපති සේවයට ආපු නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි ගෙන්නලා තියෙනවා. දැන් 90% ගෙනල්ලා තව ටික දෙනයි ගෙන්නන්න ඉන්නේ. දැන් ඒ රටවල වැඩ කරගෙන යන විදියක් නැති තත්ත්වයට පත් වෙලා දේශපාලන පැලිගැනීම කරන්නේ මේ ඔබතුමා කරපුවා නෙවෙයි, ඔබතුමාගේ කැබිනට් ඇමතිවරයා කරපුවා. හැබැයි මේවලට නැවත වතාවක් නැවත නිලධාරීන් පත් කරලා යවනවාද? එහෙම නැත්නම් දැන් මේ කොවිඩ් තත්ත්වයක් ඇති වෙලත් මිනිස්සු අපහසුතාවයට පත් වෙලා තියෙන වෙලාවක මේ වෙලාවේ අවශ්‍යතාවයක් නැත්නම් ඉස්සරහට යවන්න ඕනෙත් නැහැ මම නම් හිතන්නේ. එහෙමනම්
දැන් කාලය ඉක්ුත් වෙයි කියලා තියෙන නැවත අලුත් අය අපි අරින්න කටයුතු කරලා තියෙනවා.
ඒ කාලේ ඉක්ුත් වීමක්
නෑ. කිසිම කිසි ප්‍රශ්නයක් නෑ. ඒ විදේශ කටයුතු අමාත්‍යාංශය පිළිබඳ කටයුතු කරලා.
අමතුම අපිට මගේ කත වෙලාව හරි උත්තර දෙන්න. මේකයි ප්‍රශ්නේ තියෙන්නේ. කාලය ඉක්ුත් වෙලා නැතුව කොන්ත්‍රාත් කාලය ඉක්ම වීමක් නැතුව තමයි මේ අයව ආපසු කැඳවා ගත්තේ. ඕන නම් ඒ අයට අධිකරණ කටයුතු කරලා යන්න පුළුවන්. ඒ අය තමන්ගේ සේවා කාලය ඉවර වෙන්න ඉස්සෙල්ලා තමයි කැඳවලා තියෙන දේශපාලනික හේතුන් මත කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම මේ වෙලාවේ විදේශ රටවල අසරණ වෙලා අහිංසක කර කියා ගන්න දෙයක් නැතුව පාරේ තියෙන කුණු බක්කිය අවුස්සන් කරන තත්වයට අපේ විදේශගත ශ්‍රමිකයෝ පත් වෙලා ඉන්නකොට අර හරින් කිව්වා වගේ මේ තියෙන අපේ රිසර්ව් එක අපේ තියෙන තැන්පත් මුදල් පාවිච්චි කරලා මේ ශ්‍රමිකයෝ ගෙන්න ගන්න පුළුවන්කම තියෙද්දි එහෙම කරන්නේ නැතුව මේ ශ්‍රමිකයෝ ගෙන්නන වැඩේ තමන්ගේ ගජමිතුරන්ට බාර දුන්නා, ආයතන පහකට බාර දුන්නා, ආයතන පහකට බාර දීලා චාටර් ෆ්ලයිට්ස් වලින් ගෙන්නන්න, ඒ ගෙන්නලා හෝටල් වල තියාගන්න, ඒ හෝටල් වල තියාගන්නවටත් ලක්ෂ 4ක් මාරක් වියදම් කරොත් විතරයි ලංකාවට එන්න පුළුවන් වෙන්නේ. මේක බරපතල තත්ත්වයක්. අපේ අහිංසක
ඒ වැලිකතරේ දුක් විඳින අපේ අහිංසක කාන්තාවන්ට ඒ සල්ලි දීලා මෙහෙට එන්න බෑ. අපේ දුක් විඳින අපේ තරුණයින්ට මේ සල්ලි දීලා මෙහෙට එන්න බෑ. පඩි නැතුව මාස 8ක් 9ක් ගත කරන්නේ. එහෙම වෙලාවේ තමයි තමන්ගේ ගජමිතුරන්ට සලකන්න මේ වැඩේ සැලසුම් කරලා තියෙන්නේ. දැන් සූදානම් කරා නැවකින් මේ කට්ටිය ගෙනැල්ලා නැව අවුටාබ තියාගෙන මේ අය හොස්පිටල් එකක් විදියට තියාගෙන කරන්න. ඇවන්ගාඩ් කියන සමාගමෙන් තමයි මේක සූදානම් කරේ. නමුත් ඉතින් ශවේන්ද්‍ර සිල්වා මහත්තයා හමුදාපතිතුමා විරුද්ධ වෙච්ච නිසා දැන් ඒක නතර වෙලා තියෙනවායි කියලා අපිට ආරංචි. කොහොම වුණත් ගජමිතුරන්ට සැලකීම නම් සිද්ධ කරා අපේ විදේශගත ශ්‍රමිකයන්ට සැලකන්නේ නැති වුණාට. මේ වෙනකොට අමාත්‍යංශ ලේකම්තුමාගේ අනුමැතියකින් තොරවත් උපසභාපති උපලේඛකයරු
ඇමෙත්තුමා
වනේ ඔබතුමා අර නවක් සම්බන්ධයෙන් ගෙනල්ලා ඒක ඒ යෝජනාව අපිටත් වරාය අමාත්‍යංශය
හැටියට අපිට ලැබුණා.
එතන තියෙන 3000ක් පමණ ගේන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපි ඉල්ලීමක් කරා ඒ ගේන අපේ සියලුම දෙනා ගැන ඉන්ෂුරන්ස් එකක් කරන්න කියලා. ඉතින් ඉන්ෂුරන්ස් කරන්න බෑ කියලා ඒගොල්ලෝ කියනවා. ඒ කරනවා නම් මේ විදිහට ගේන්න
පුළුවන්. මගේ වෙලාවෙන් ගන්න එපා ඒක. එතකොට මේ සැලකුව වගේම මේ දැනට සේවකයෝ ඉන්නෝ විදේශගත වෙලා කොන්ත්‍රාත් කාලය අවසන් වෙලා කර කියා ගන්න දෙයක් නැතුව ඒ අය සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? නඩුපත් කටයුතු පැවරිච්ච අය ඉන්නවා, හිරගෙවල් වල ඉන්න අය ඉන්නවා. ඒ අය සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? අපේ රටේ ශ්‍රමිකයන්ව අනාථ වෙලා අසරණ වෙලා ඉන්න වෙලාවක මේ අය ගැන අනාගතය ගැන කල්පනා නොකිරීම පිළිබඳව අපි මේ වෙලාවේ සඳහන් කරනවා. මේ කොරෝනා තත්ත්වයත් එක්ක විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විතර නෙවෙයි මේකේ ඒජන්සි කරුවන් ඒ සම්බන්ධ වෙච්ච නියෝජිත ආයතන පවා මේ වෙනකොට අපහසුතාවයට පත් වෙලා ඉන්නවා. ඒ අයත් යපුනේ මේ කර්මාන්තය තුළ. නමුත් ඒ අය කෙරෙහි කිසිම අවධානමක් මේ වෙනකොට අරගෙන නැහැ කියන එක මතක් කරනවා. දැන් අද උදේ කොරියන් යන්න බලාගෙන හිටපු අය අදත් උදේ ආවා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ගාවට අවිල්ල හැරිලා යනවා. මොකද PCR කරන්න බලාගෙන ආවද විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වහලා දැනුම් දීමක් නැහැ. මේ වෙනකොට 1000කට වඩා වැඩියෙන් කොරියානු වීසා ලැබිලා තියෙනවා. හැබැයි දැනට යැව්වේ නැත්තම් මේ වීසා අවලංගු වීමක් සිද්ධ වෙනවා. ඒ සම්බන්ධයෙන් ඉතාමත්ම ඉක්මනින් කටයුතු කරන්න කියලා අපි මතක් කරනවා. දැන් දේශපාලන පරිගණීම් කරන්න පරීක්ෂණ කරනවා නොඑක් කරුණු කාරණා කරනවා කියලා ආරංචි. අපි කියන්නේ කරන්න ඉතාමත්ම ඉක්මනින් ඒ කටයුතු කරලා කරන්න පුළුවන් හොඳ දේවල් හොඳ උත්තර අපිට ලබා දෙන්න කියලා බලාපොරොත්තු වෙනවා. හැබැයි ඉතිහාසයේ තිබිච්ච ප්‍රශ්න අර ඇහුවා ප්‍රශ්නයක් විජිත හේරත් මන්ත්‍රීතුමා කිරියම්මා දාන දීපුය වලට මොකද කරේ කියලා. කිරියම්මා දාන දීපු ඇමතිවරු කිරියම්මා දාන වලට පිරිකර බෙදපුවා. ඒවා පිළිබඳව ගොඩාක් කරුණු ගොඩාක් ෆයිල් තියෙනවා ඕක ඇතුලේ. ඕවා අපි එළියට ගත්තේ නැහැ කියන එක අපි මේ වෙලාවේ මතක් කරනවා. අපි දේශපාලන පැලිගැනීම් වලට යන්නේ නැති නිසා. ඒත් එක්කම දැන් අධිකරණ අමාත්‍යංශය පිළිබඳව වචන කීපයක් කතා කරනකොට මේ මහාධිකරණයේ අභියාචනා අධිකරණයට පත් කරපු ජ්‍යෙෂ්ඨත්වයේ මත කියලා කාරණාවක් තියෙනවා. නමුත් ඒ පිළිබඳව මම දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ. ඒ ජ්‍යෙෂ්ඨත්වයේ ඒ පිළිබඳව ජනරංජන නීතිච ජනරංජන අනිද්දා පත්‍රයට ලියපු වාර්තාවක් මම මේ වෙලාවේ සභාගත කරනවා පාර්ලිමේන්තු ඉදිරි පරිශ්‍රණ කරන අයට දැනගන්න. ඒකේ තියෙන අනුපිළිවෙල සහ වැඩපිළිවෙල කොයි ආකාරයෙන්ද සිද්ධ වුණේ කියන කාරණාව. ඒ වගේම දැන් මරණ දඬුවම ලැබූ අය නිදහස් කිරීම සඳහා යෝජනා කරලා තියෙනවා කියලා කිව්වා. යම් අඩු කිරීමක් කරන්න ඒ අයට 20 අවුරුදු සිර දඬුවමක් දක්වා ලබා දෙන්න. මේක කරන්න ඉස්සෙල්ලා පල්ලෙහා ඉඳලා පටන් ගන්න. පිරමීඩේ උඩ ඉඳලා කරන්න එපා. පිරමීඩේ පල්ලෙහා ඉඳලා පටන් ගන්න. පල්ලෙහා ඉඳලා පටන්ගෙන දඩ ගෙවා ගන්න බැරි අය සුළුසුළු වැරදිවලට ඉන්න එළියට දාලා එතන ඉඳලා නිදහස් කරගෙන උඩට එන්න කියන කාරණාව අපි කියනවා. තමන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් මේ මරණ දඬුවම ලැබිච්ච අය කියන කාරණාව එළියට දාගන්න උත්සාහ කරන්න එපා. එතකොට මේ මගේ වෙලාව බෙලොහන් පසු හරි ඔහන්ගේ වෙලාව ගන්නවා.
අන්තිතුමා අපි ඔබතුමා කියන විදිහට අද රැඳවියන් ඉන්නවා 22000ක් රිමාන්ඩ් බාරේ 8000යි ඉන්නේ අච්චු. අපේ බලාපොරොත්තුව මේ 22000ෙන් අඩුම ගානේ 10000ක්වත් එළියට දාන්න අවශ්‍ය වැඩ කටයුතු අපි අද වෙනකම් කරලා තියෙනවා කියන එක මේ ආසාවෙන් ප්‍රකාශ කරනවා.
බොහොම හොඳයි. මේ වගේ තමයි බොහොම හොඳ ඇමතිවරු ඉන්න ඕනේ. ඒ වගේ පොඩි රැට පිස්සුකට නෙමෙයි වැඩේ කරමු හරියට. හරි. එතකොට දැන් මේ නඩු පිළිබඳව කතා කරද්දී අපේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට නඩු 35කට අපේ අධිකරණ ඇමතිතුමා පෙනී හිටියයි කියලා කිව්වා. අපේ දැන් කතා කරා මේ දැන් මේක පොඩි conflict of interest එකක් තියෙනවද මේ තමන්ගේම සේවාදායකයා ජනාධිපති වෙලා ඉන්නකොට තමන් ඇමතිවරයා වෙලා ඉන්නකොට අපි කියන්නේ කමක් නැහැ. ඉතින් ඒක තමන්ට ඒක එතුමයි වෙලා පැහැදිලි කරා බොහොම හිතවත්ම කෙනා එකට පත් කරගන්න ඕනේ කියලා. හැබැයි දැන් නඩු ගාස්සු ගෙවන්නද මේ ගොඩනැගිලි පළහිලව්වක් ඇති වෙලා තියෙන්නේ කියලා සමාජයේ කතාවක් ඇති වෙලා තියෙනවා. මම නෙමෙයි කියන්නේ. එතකොට මෙහෙම ඇති වෙලා තියෙනකොට අපිට කියන්න තියෙන්නේ දැන් ලොකු තෝරු මෝරු හොරකම් කරනවා අහු වෙන්නේ නැති වෙන්න. අලිසබ්රි මැතිතුමා පාර්ලිමේන්තුවට අලුත් මේ දේශපාලනයට අලුත් කරන හැටි ඔයි වටපිටාවේ ඉන්න අයගෙන් අහගෙන වැඩේ කරන්න. එතකොට වැඩේ හරියට කරගන්න පුළුවන් කියලා මම මතක් කරනවා. අර පෙට්‍රෝලියම් එකේ දැන් චෙක් ඇවිල්ලා තියෙනවනේ මල්ලිට. පස්සේ කතා කරමු අලිසබ්රි. මම අහන් හිටියා.
ගරු ඇමතිතුමා.
ඔව්.
මන්ත්‍රීතුමා කැමතිද වෙලාව දෙන්න?
මගේ වෙලාවෙන් නෙමෙයි.
නැවත වතාවත් මම කියන්න තියෙන්නේ මම ඔකට
මම ඒක අහන් හිටිය හරි. මගේ ස්ටේට්මන්ට් දැන් මම
කරේ. ඉතින් එහෙනම් මොකද ආයේ කියන්නේ?
මම කියන්නේ
අපි එක්කෝ අධිකරණය යන්න ඕන නැත්නම් අධිකරණයට යන්න ඕන නැණ අපි
නේ හරි ඉතින් හරි දැන් මම කිව්වේ දැන් මේක කරගත්තු විදිය නේ ඔබතුමා ඔක රිද්දන්න එපා හිත රිද්ද ගන්න එපා ඔක ඔච්චර ප්‍රශ්නයක් කරගන්න එපා කලබල වෙන්න එපා මේ ඔබ අපේ දැන් නායකතුමා කියනවනේ ජනාධිපතිතුමා පැනික් වෙන්න එපා කියලා පැනික් වෙන්න එපා කලබල නැතුව වැඩේ කරන්න එතකොට දැන් මේ පෙට්‍රෝලියම් එකේ චෙක් එහෙම දැන් දීපුවා පිළිබඳ ප්‍රශ්න ඇති වෙමින් තියෙනවා ෂෙඩ් දුන්නයි කියලා කතා ඒව ගැන අපි කතා කරන්නේ හැබැයි ප්‍රධානතම කාරණාව තමයි මේ අධිකරණ ඇමතිතුමාගේ නඩුවලට අධිකරණ ඇමතිතුමාගේ කනිෂ්ඨ නීතිඥය දැන් මේ වෙනකොට මාධ්‍ය ආයතනයකට විරුද්ධව නඩුකට යුත්තකට ඒ ජ්‍යෙෂ්ඨ නීතිඥයාත් එක්ක මෙතුමගේ චේම්බර් එකේ වැඩ කරපු කනිෂ්ඨ නීතිඥයා තමයි ඉදිරිපත් වෙන්නේ අද සිරසට විරුද්ධව තියෙන නඩුවට. අද ඉතුරුවත් වෙලා ඉන්නේ එතුමා කලබල වෙන්න එපා. රුවන්ත කුරේ ඉදිරිපත් වෙලා තියෙන.
එතුමා ඔබතුමා කියන්නේ මාත් එක්ක මේ අද වෙනකොට මම 120 දෙනෙක්ව නීතිඥවරයෙක් හැටියට මම මේ පුළුල් කරලා තියෙනවා. මම මෙතන ඇමති වුණාම ඔබට මාධ්‍ය පොඩි චූන් එකක් ගන්න ඒගොල්ලෝ සියලු දෙනාම නීතිය නොකර ගෙදරට වෙලා ඉන්න කියලාද කියන්නේ?
ගරු ඇමතිතුමා ඒ රීති ප්‍රශ්නයක්
නෙවෙයි. අසාධාරණයිනේ.
ඔබතුමා ගරු මන්ත්‍රීතුමා.
මේ ඇමතිතුමා ඇමතිතුමා කලබල වෙන්න එපා. රුවන්ත කුරේ ඉදිරිපත් වෙන්නේ ඔබතුමාගේ චේම්බර් එකේ නීතිඥයෙක් ඉදිරිපත් කරලා තියෙන්නේ මේ ඉතින් යාළුවන්ට උදව් කරන්න තමයි කරලා තියෙන්නේ. කමක් නැහැ ඉතින් අපි මේක පිළිගමු. ඔබතුමා ඉතින් දැන් ඔබතුමා පිළිගත්තනේ එතකොට. ඔබතුමා ඒක පිළිගත්තා. දැන් ඔබතුමා පිළිගන්නවනේ? දැන් ඔබතුමා පිළිගන්නවද? ඔයාගේ ජූනියර් කෙනෙක් මේ නඩුවට පෙනී හිටිනවා කියලා ජෝස් ස්ටුවර්ට් වර්සස් ඔබතුමා දන්නේ නැතුනට ඔබතුමා තමයි මේ නඩුව බාරගත්තේ ඔබතුමා තමයි වැඩේ කරන්නේ ඔව් බොහොම ස්තුතියි මන්ත්‍රීතුමනි ඇත්ත මගේ දික්කසාද නඩුවේ ගොඩක් ගහගන්න මගේ දික්කසාද නඩුවේ නෑ මයික් එක දෙන්න නෑ ගොඩින් මන්ත්‍රීතුමිය ඇත්ත නෑ මගේ දික්කසාද නඩුවේ මෙතුමා පෙනේ හිටියපු බව ඇත්ත මෙතුමා ඒ පැත්තට
වයින්ඩ බෝඩ ගරු මුරසුරම මන්ත්‍රීතුමිය මහින්දර ඔබතුමාගේ ස්ටෑන්ඩඩ් එක ලැජ්ජයි ඔබතුමා රිප්‍රසෙන්ට් කරපු නඩුව ගැන කියන්නේ කමොත්
මනුෂ්‍ය මන්ත්‍රීතුමා කතා කරන්න
කොඩගෙන මගේ දික්කසාද නඩුවේ විරුද්ධ පාර්ශවයට කතා කරපු එක ඇත්ත. ඒ වගේම එවකට මගේ බිරිඳට නඩුකාර උන්නාන්සයට කෝල් එකක් දෙන්න කියලා නම්බර් එක දුන්නෙත් මෙතුමම තමයි. ඒකත් මං කියනවාද? මම තව දේවල් කියන්න පුළුවන්. මම කාගේවත් රෙදි ගලවන්න කැමති නෑ මෙතන. මං කාගේවත් රෙදි ගලවන්නේ නෑ මේ තැන් වලට අවිල්ල. ඒවත් කරන්න මට පුළුවන්. ඒව මං කරන්නේ නෑ කියන එක මම මතක් කරනවා. එතකොට ඊට අමතරව දැන් මේ පොදු ජන පෙරමුණ නෙමෙයි නඩු වලින් නිදහස් වීමේ පෙරමුණ බවට පත් වෙලා තියෙනවා. දැන් සිල් රෙදි නඩුවෙන් නිදහස් වෙනවා. පිල්ලයන්ට අප හම්බ වෙනවා. ජනක බණ්ඩාර තෙන්න කොන් මහත්තයාගේ චෝදනා අයින් වෙනවා. පෝර සංස්ථාවේ සභාපතිට රෑම අප හම්බ වෙනවා. දිවිනගුම නඩුවෙන් නිදහස් වෙනවා බැසිල් රාජපක්ෂ මහත්තයා. විදේශ ගමන් තහනමත් අයින් වෙනවා. මේ වගේ දේවල් තමයි සිද්ධ වෙන්නේ. දැන් මේ නඩු කතා කරන්න බෑනේ.
ගරු ඇමතිතුමා
කතා කරන්න බෑනේ.
ගරු මන්ත්‍රීතුමිය අපි ඉල්ලීමක් කරන මේ අධිකරණ දීපු තීන්දුව එතකොට මේ අධිකරණ තීන්දුව මේ මම මෙතුමගෙන් ඉල්ලීමක් කරනවා මේ ප්‍රකාශය කරන්න පාර්ලිමේන්තුවෙන් එළියට ගිහිල්ලා කරන්න
ගරු මනුෂ්‍ය මන්ත්‍රීතුමා
මේ අද මේ පාර්ලිමේන්තුවේ කතා කරා නඩු පිළිබඳ ඕනතරම් හා මේ නඩු පිළිබඳ කතා කරා ඕනතරම්
ඔව් ගරු සංගදේවතුමා
ගරු මූලසර මන්ත්‍රීතුමනි මං කීප වතාවක් මේ පාර්ලිමේන්තුව කියලා තියෙනවා පාර්ලිමේන්තුව උත්තරීතරයි ජනතාවගේ අධිකරණ බලය අපි තමයි අධිකරණයට දෙන්නේ. අපි තමයි අධිකරණයට දෙන්නේ. ඒතර පාර්ලිමේන්තුව ඇතුලේ නෙවෙයි. පිටදීවුරත් කියන්න පුළුවන් නඩු තීන්දුවක් වැරදි කියලා. දැන් අපේ උදාහරණයක් වශයෙන් අධිකරණ ඇමතුමයි දැවිලා නඩු තීන්දුවක් කියලා කිව්ව එක හරි කියලා. අපි කියනවා වැරදි කියලා. එච්චරයි. Last time you read a portion of a judgment and said it was correct. Now we are saying that is wrong.
Garu emettuma
I told the other day anybody can criticize a judgment on merit. This is pointed. But if somebody is saying that has been obtained on the basis of some fraud or some corruption or something, that's not fair because they can't come and defend themselves here. That's what I told. That is all.
Garu, Sangvidhayakathuma Vipakshe.
Nadukarung Allah's Gattai Dushne Kiruvai Kiyanne. Api Kiyanne Nadutiyindu Varadi. ඒක කියන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ විතරක් නෙවෙයි පිටත අපි උත්තරීතරයි අපිට තමයි බලය තියෙන ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්චයකරණය කස් කරන්න
ස්තුතියි ගර්මණ චාමර සම්පත් මන්ත්‍රීතුමා
පොයින්ට් එක පොඩ
දීලා තියෙන මයික් එක
මේ 2000 ඉනෝමලි 2018 මේ 2018 මේ රීති මේක හැදුවේ කවුද මේ 2018 මේක සම්මත කරලා
තියෙන්නේ මේක
31 31 33 මේ වගන් කියලා කියලා උසාවිය නෙවෙයි මේවා අපි හදපු බම්බුවා නෙවෙයි මේක හැදුවේ කවුද ඔය ඕගොල්ලෝ ඕගොල්ලෝ
හැදුවේ මනුෂ්‍ය නායකර මන්ත්‍රීතුමා
ගරු මන්ත්‍රීතුමියනේ ගරු මන්ත්‍රීතුමා අර ස්ටෑන්ඩින්
ඕඩර් විසිකර නායකතුමා විපක්ෂේ සං දෙල්තින් මයික් එක දීලා තියෙන්නේ ගරු මනුෂ්‍ය නායකර මන්ත්‍රීතුමා
ගරු මන්ත්‍රීතුමියනේ මේකයි වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග දන්නේ නැති මේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාව පොළවේ ගහපු පුටු පොළවේ ගහපු ඒ වගේම බයිබලයේ පොළවේ ගහපු අයට මේකේ ස්ථාවර නියෝග පොත පොළවේ ගහන එක මහලොකු ප්‍රශ්නයක් නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ අධ්‍යාපනයේ ප්‍රශ්නේ තියෙන්නේ පුළුවන් නම් අපොස සාමාන්‍ය පෙළ සහතිකේ සභාගත කරලා එන්න කියලා මම කියනවා පුවක් හඩන්නේ නැතුව මෙතන මේක පුවක් හඩන තැනක් නෙවෙයි මේක පාර්ලිමේන්තුව පුවක් හඩන තැනක් නෙවෙයි කියන එක මම මතක් කරනවා එතකොට
මනුෂ්‍ය නායකකාර මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය
දැන් මට කියන්න තියෙන කාරණාව තමයි දැන් මේ වෙලාව වෙනකොට මේ අයගේ පරිගැණීම් වලට ලක් වෙලා තියෙනවා මේ අයගේ පරිගැණීම් වලට ලක් වෙලා තියෙනවා ශානි
අබේසේකර ලොහන් රත්නාත්තුමා
ගරු සභාපතිතුමිය කවුරුත් බයිබලයක් මෙතන පොළවේ ගැහුවේ නැහැ
දැන් මේ වෙලා වෙනකොට ශානි අබේසේකර මහත්මයා පිළිබඳව බරපතල ආණ්ඩුවේ පොදු හතුරෙක් බවට පත් වෙලා තියෙනවා. ඔහුගෙන් පරිගැනීමට කටයුතු කරමින් ඉන්නවා. දැන් IDH චදිලා
අවසන් කරන්න ගරු මන්ත්‍රී.
අවසන් කරන්න බෑ මට විනාඩි 5ක් දෙනවා. හරි මිලා. එතකොට මේ ඔහුව IDH යවන්නේ නැතුව ඔහුව යවනවා කන්දකාඩු වලට. දැන් ඔහුගේ ජීවිතේ ක්‍රිටිකල් බවට පත් වෙලා තියෙනවා. නමුත් තවම නිසි ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. ශානිට විරුද්ධව සාක්ෂි දෙන්න කියලා මෙන්ඩිස් කියන නිලධාරියාට තර්ජනය කරාම ඔහු ඒකට බැහැ කියපු නිසා දැන් මෙන්ඩිස් කියන නිලධාරියාවත් අද අත්අඩංගුවේ පත් වෙන්නේ. අද ඔහුව බන්ධනාගාරගත කරලා ඔහුටත් කොවිඩ් රෝගී තත්ත්වය වැළඳිලා තියෙනවා. දැන් ඔහුවත් IDH රෝහලට යවන්නේ නැතුව යවනවා කන්දකාඩු වලට. මොකද්ද මේ තියෙන්නේ? මේ සාක්ෂිකරුවන්ගේ ජීවිත පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මේ වෙනකොට පැන නැගිලා තියෙනවායි කියන කාරණාව මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම අපි කියන්න ඕනේ ශානි අබේසේකර ඇයි හිරේ ඉන්නේ? ශානි අබේසේකර හිරේ ඉන්නේ වැරද්දක් කරලා නම් ඔව් ඒ වැරද්දට දඬුවම් දෙන්න අධිකරණයට අයිතිය තියෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ මොහොමඩ් ශියාම් කියන නඩුව සම්බන්ධයෙන් තමයි එවකට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව තියෙන කාලේ ඉලංගකෝන් පොලිස්පතිවරයා තමයි මෙතුමට මේ කාරණාව බාර දෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තුමාගේ හිතවතෙක් වෙච්ච ශ්‍රියාම් ඝාතනය වෙච්ච වෙලාවෙ. ඒ පිළිබඳව පරීක්ෂණ සිද්ධ කරලා ඒ පිළිබඳව නඩු කටයුතු අවසන් වෙලා ඇපීල් අවස්ථාවේදී තමයි මේ අලුත් කරුණක් විදියට ආයුධ දැම්මා කියන කාරණාවක් අලුත් කාරණාවක් විදියට ඉදිරිපත් කරලා තමයි මේ වෙලාවේ මේ නැවත වතාවක් ශානි අබේසේකර මහත්තයාවත් අරන්ගුවට ගන්න.
මේ වගේ අරේ කියන්න ඉන්න මෙහෙමයි අධිකරණ අමාත්‍යාංශය කියලා අධිකරණේ විභාග වෙන කාරණා ගැන සාකච්ඡා කරන්න බෑ. ශානිලා හිටියේ මෙයාලත් එක්ක අනුරුධ දිසානායකත් එක්ක මේ රනිල් වික්‍රමසිංහේ
කමිටුවේ.
එතකොට දැන් ඒ සිද්ධියකදී නඩු වැඩි අවසාන වශයෙන් දාලා කටයුතු අධිකරණේ ඒවට කටයුතු කරන්න අපි ඒ ගැන විවේචනය කරන්නේ නැහැ. නමුත් මේ විදිහට ගියොත් අනාගතයේදී නඩු කටයුතු අවසන් වෙනකොට අලුතෙන් කාරණා ඉදිරිපත්
කරලා
මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් කියන කාරණාව අපි මතක් කරනවා. ඒ වගේම මේ වෙනකොට ශානි අබේසේකරට පොලිස් කොමිසමේ නිර්දේශ කළා තියෙනවා ඔහුගේ අඩවටුප ගෙවන්න කියලා. ඒ අඩවටුප ගෙවන්න කියලා මේ පොලිස් කොමිසමේ නිර්දේශය මේ තියෙන්නේ. තවම පොලිසිය මේ ශානි අබේසේකරගේ අඩවටුපවත් ගෙවන්නේ නැහැ. ශානි අබේසේකර කියන්නේ ගාල්ලේ මහින්දෙන් ආපු ඉතාමත්ම විනයගරුක නිලධාරියෙක්. පොලිස්පතිවරු 11 දෙනෙක්ගෙන් ජනාධිපතිවරු 3 දෙනෙක්ගෙන් ප්‍රචාර සම්මාන ලැබුණ නිලධාරියෙක්. අරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමිය ස්ථාවර නියෝග සම්බන්ධයෙන් විටින් විට අපි කිව්වා උසාවියේ විභාගයට ගන්න කාරණාවක්. මෙයාට සුද්ධ කරන්න වැඩක් නැහැ ශානි අබේසේකරව. මෙයා කවුද සුද්ධ කරන්න?
හරිද?
ඒක උසාවියේ තියෙනවා. එතකොට දැන් ශානි අබේසේකර කියන්නේ වැරදිකාරයෙක් නෙවෙයි. ශානි අබේසේකර කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් මේ නඩුවලට පෙනී හිටපු විමර්ශන නිලධාරියා. එතකොට විමර්ශන නිලධාරියා රජයේ බාර දීපු වගකීමක් ඉෂ්ට කරේ. එතකොට ඒ වගකීම වෙනුවෙන් තමයි අද ඔහු හිරේ යන්න වෙලා තියෙන්නේ. අද ශානි අබේසේකර මේ රටේ ජනාධිපතිවරු 3 දෙනෙක්ගෙන් පොලිස්පතිවරු 11 දෙනෙක්ගෙන් විශේෂ සම්මාන ලැබපු පුද්ගලෙක්. පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයේ ඉස්සරහා ප්‍රශංසා ලැබපු පුද්ගලෙක්. ඒ පුද්ගලයා තමයි ෂර්ලොක් හෝම්ස් විදියට හැඳින්වුවේ. තමන්ගේ වැරදි අල්ලලා දීපු නිසා තමන්ගේ
අපි කියනවා බොහොම පැහැදිලිවම ඕගොල්ලෝ තමයි පහුගිය කාලේ බොරුවට මිනිස්සු
මේ තමන්ගේ වැරදි අල්ලනකොට තමයි මේ ශානි අබේසේකර මහත්තයලව හිරේ දාලා අද වෙනකොට ඒ අයගේ ජීවිත පවා අනතුරටපත් කරන තත්වයටපත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේ වෙලාවේ මතක් කරනවා මේ වෙලාවේ සභාගත කරනවා ශානි අබේසේකර මහත්තයා මේ රටේ සිද්ධ කරපු විමර්ශන නඩු වාර්තාවකුත් මම මේ වෙලාවේ සභාගත කරනවා ඉදිරි පරිශීලනය වෙනුවෙන්.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා කියපු තොරතුරු වැරදි. අර නිලධාරියා අපි ගල්ලෑල්ලේ ඉස්පිරිතාලේ අවශ්‍ය කටයුතු කරමින් අද
පවතිනවා.
පරීක්ෂණ කරලා අවසානයේදී හිරේ යන්න වෙන්නේ පොලිස් නිලධාරීන්ට නම් මොකද්ද මේ රටේ ඇති වෙන තත්ත්වය? ඒ නිසා මේ රටේ නීති ආරක්ෂා කරගන්න නම් නීතිය පිළිබඳ විශ්වාසය රැකගන්න නම් අපි අනිවාර්යෙන්ම මේ අය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්නට ඕනි. ඒ වගේම ඕන විදියට දේශපාලන පරිගණීම් කරන්න මේ අයට ඕන විදියට මේ මිනිස්සුන්ගේ පරිගන්න ඉඩ දෙන්න බෑ. ඒක පාර්ලිමේන්තුවේ වගකීම
කියලා
මම මේ වෙලාවේ මතක් කරමින් මන් යන වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. කවුද අතන පොයින්ට් ඔෆ් ඕඩර් ඉන්නේ? නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා.
තුමිය සභාපති මන්ත්‍රීතුමියනි, ස්ථාවර නියෝග 77/1 තියෙනවා. යම් මන්ත්‍රීවරයෙකු මූලාසනයේ අධිකාරිය නොතකීම හෝ නිරන්තරයෙන්ම හිතාමතාම හෝ අන්‍ය ආකාරයෙන් පාර්ලිමේන්තුවේ වැඩකටයුතුට බාධා කිරීම මගින් පාර්ලිමේන්තුවේ රීති අනිලෙස භාවිත කිරීමේදී වරද කරලපු විගසම කතානායකරයාසින් එම මන්ත්‍රීවරයාගේ නම් කරලපු කවරකෝ අවස්ථාවකදී මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සේවය අත්විඳු ලැබිය යුත්තේ මේ දිගින් දිගටම බාධා කරන අය ස්ථාවර නියෝග අනුව අත්විඳවන්න පුළුවන්. මේක දිගටම කරනවා මෙතුමාට 25ක් විතර බාධා කරා. වහාම නම් කරලා ස්ථාවර නියෝගමත අයින් කරුවා. මේ මන්ත්‍රීවරයා මේ සභාව ඉවත් කරන්න. මේක
ගරු ජගත් කුමාර මන්ත්‍රීතුමා.
ගරු මන්ත්‍රීතුමියනි, මම අහන්න කැමති ඔය සුද්ධ කරන්න හදන ශානි අබේසේකර නේද රාජනාමරාගේ ගෙදර
බලමු. මන්ත්‍රීතුමා,
ගරු මන්ත්‍රීතුමියනි, සාවර නියෝග ගනුව මන්ත්‍රීවරයෙක්ගේ කතාව කරගෙන යන ඉඩ දෙන්න ඕනේ. බොහොම පහසුතාවයේ කතාව කරි මං අහන්නේ. මම මේ සභාවේදී මේ අද දවසේදී මම කිසිම කතාවකදී
කිසිම කතාවක් ගරු සභානායකතුමා
ප්‍රතික්‍රියාව දෙන්නකෝ.
ගරු සභානායකතුමා,
අපේ ඊළඟ කතිකාවරයෙක් නයිස් කරන්නකෝ. එතකොට මේ ප්‍රශ්නේ වෙනනේ අපේ කතිකාවගේ වෙලාව නේද?
ගරු රාමේශ්වරන් මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 4ක්. මනුෂ්‍ය නායක මන්ත්‍රීතුමා, කාලය පිළිබඳ ගැටලුවක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා.
ඒකට යන්නේ නැහැ. දැන් මම මේ කතා මේ සභාවේදී කාටවත් බාධා කරේ නැහැ. හැබැයි මේ Tamanට අහිතකර කතා කියනකොට Tamanට නුරුස්සන කතා කියනකොට මෙහෙම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට කතා කරන්න දෙන්නේ නැතුව ඒ වගේම පෞද්ගලිකත්වයේ ඇදගෙන ඒ වගේම ජරා විදියට මේ සභාවේ මේ
පහත්ත්වයට
පත් වෙන්නේ
පාර්ශවයේ බාධා කිරීම වලින් වැළකීලා ඉන්නවා නම් මං හිතනවා හොඳයි කියලා. ගරු රාමේශ්වරන් මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 4ක් කාලයක් තියෙනවා.
අපේ කාලේ ගන්න එපා. ඉස්සර කිව්වා විපක්ෂයේ මන්ත්‍රීතුමා අධිකරණ ඇමතුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නඩු 35කට පෙනී සිටියා කියලා. ඒක යාපාලන ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පවුලේ විනාශ කරන්න ඕනේ කියලා ජනාපු නඩුවට තමයි අධිකරණ ඇමතුමා පෙනී සිටියේ. இன்று நீதி அமைச்சு தொழிலமைச்சின் மீதான விவாதத்திலே தொழிலமைச்சர் சபையிலே வீட்டிருக்கின்ற பொழுது இந்த நாட்டுக்கு பெருவாரியான வருமானத்தை பெற்றுக் கொடுக்கின்றவர்கள் பெருந்தோட்ட தொழிலாளர்கள். அந்த தொழிலாளர்களுடைய நடத்தை பெருந்தோட்ட கம்பெனிகள் இன்று தொழிலமைச்சர் அவர்களுக்கும் தெரியும். பல்வேறு சிரமத்துக்கு மத்தியிலே இன்று அவர்கள் பெருந்தோட்டங்களிலே தொழிலை நடத்தி கொண்டு வருகின்றார்கள். பெருந்தோட்டங்களை பெருந்தோட்ட கம்பெனிகள் அரசாங்கத்திலிருந்து பொறுப்பேற்கின்ற பொழுது அனைத்து விதமான வசதிகளும் செய்யப்பட்டுதான் பெருந்தோட்டங்களை பெருந்தோட்ட கம்பெனிகள் பொறுப்பேற்றார்கள். இன்று அவ்வாறொரு சூழ்நிலை பெருந்தோட்டங்களையே காணுவதற்கு இல்லை. அதே போன்று உங்களுக்கு தெரியும் பெருந்தோட்ட தொழிலாளர் வழக்கு தொழில் வழக்குகள் பல வழக்குகள் பின்தங்கி நிற்கின்றது. அதற்கு தொழிலமைச்சர் புதிய சட்டத்தை உருவாக்கி அந்த பெருந்தோட்ட தொழிலாளர்களுடைய அந்த தொழிலை ஒரு கௌரவமான ஒரு தொழிலுக்கு கொண்டு வர வேண்டும் என்பதை இந்த சபையிலே நான் தொழிலமைச்சரிடம் முன்வைக்கின்றேன். அதே போன்று உங்களுக்கு தெரியும் பெருந்தோட்ட தொழிலாளர்கள் தோட்டத்துறையில வேலை செய்கின்ற பொழுது பல்வேறு சிரமங்களுக்கு முகம் கொடுக்கின்றார்கள். உளவிக்கொற்றுக்கு ஆளாகின்றார்கள், பாம்பு கடிக்கு ஆளாகின்றார்கள், சிறுத்தையின் தாக்கத்துக்கு ஆளாகின்றார்கள். இவ்வாறான மத்தியில்தான் இன்று பெருந்தோட்ட தொழிலாளர்கள்
இன்று
வினாடி தேக்கீனே தொழில்களை செய்கின்றார்கள். அதற்கு அந்த தொழிலை ஒரு கௌரவமான தொழிலை உருவாக்குவதற்கு இன்றைய ராஜாங்க அமைச்சர் ஜீவன் தொண்டமான் அவர்கள் பல்வேறு புதிய வேலை திட்டங்களை இன்று உருவாக்கியிருக்கின்றார். அந்த குளவி கொற்றிலிருந்து அவர்களை காப்பாற்றுவதற்கு ஒரு புதிய திட்டத்தையும் உருவாக்கி இவ்வாறான உடைகளையும் தயாரித்து அவர்களுக்கு வழங்கி அந்த தொழிலை கௌரவமாக நடத்த வேண்டும் என்பதற்காக பல்வேறு திட்டங்களை உருவாக்கியிருக்கின்றார். அதற்கு பெருந்தோட்ட கம்பெனிகளும் அதற்கு உதவி செய்ய வேண்டும். அதே போன்று தொழிலாளர்கள் வேலை செய்கின்ற பொழுது மலையிலே தேநீர் அருந்துகின்ற பொழுது பாதை ஓரங்கள் மலையிலே அமர்ந்துதான் அவர்கள் தேநீர்கள் அருந்துகின்றார்கள். அந்த ஒரு சூழ்நிலையை இல்லாமாக்கி ராஜாங்க அமைச்சர் ஜீவன் தொண்டமான் அவர்கள் ஒரு புதிய திட்டத்தை உருவாக்கி அவர்களுக்கு ஃபீல்ட் ரெஸ்ட் ரூம் என்று 100க்கும் மேற்பட்ட தோட்டங்களிலே இவ்வாறான ரெஸ்ட் ரூம்களை செய்து அவர்கள் தேநீர் அருந்துவதற்கு உடைகளை மாற்றிக்கொள்வதற்கு அவர்கள் தேவையான அவசர வசதிகளை உருவாக்குவதற்கு இன்று பல தோட்டங்களிலே உருவாக்கியிருக்கின்றார். அதே போன்று இன்று பெருந்தோட்ட தொழிலாளர்களுடைய தொழில் ஒரு காலத்தில் 10 லட்சத்துக்கு மேற்பட்ட தொழிலாளர்கள் தொழில் வேலை செய்தார்கள். இன்று 2 லட்சத்துக்குமாக குறைவடைந்திருக்கிறது. அதற்கு காரணம் அந்த தொழிலை மக்கள் விரும்பாமல் அல்ல, அந்த தொழிலை அவர்களை கௌரவமாக நடத்துவதற்கு பெருந்தோட்ட கம்பெனிகள் முறையாக செயல்படவில்லை. அதனால்தான் அந்த தோட்ட தொழிலிருந்து நிறைய
வெளியே
அதனால் தொழில் அமைச்சர் இங்கு இருக்கின்ற பொழுது இவ்வாறான ஒரு சூழ்நிலை பெருந்தோட்ட நிறுவனங்களோடு பேசி அந்த தோட்ட தொழிலாளருக்கு இந்த தொழிலை கௌரவமான முறையிலே அந்த தொழிலை செய்வதற்கு ஆவணம் செய்ய வேண்டும் என்று கேட்டு பௌகை காலே யாபால் ஆண்டு மஹிந்த ராஜபக்ஷ ஜனாதிபத்துமா ஏவகம கோட்டாபாய ராஜபக்ஷமாவ இறைதாண்ட உடைகள தான் நீதிய கினாவே ஏகதமா விபக்ஷம் வந்து கதாகரனோட கீவே நடு திஸ்பாக்கிட்டியே பெனி சிட்டியே
ඒ දුක තමයි අද විපක්ෂයේ වෙන.
අවසන් කරන්න ගරු
මන්ත්‍රීතුමා. සර් ෆේල් කියලා. අපි ෆේල් ඉඳා තමයි ඕගොල්ලෝ පාස් වෙලා විපක්ෂින් ගද වාඩි වෙලා ඉන්නේ. මතක තියාගන්න
අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා.
ඕගොල්ලෝ විපක්ෂෙම තමයි ඉන්නේ. ඒ ඉඳා අපේ ආණ්ඩුව විශේෂම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව අපි මේ වගේ බොරු නඩුවක් දාන්න නෑ. අවශ්‍ය විදියකට අපි වැඩ කටයුතු කරනවා කියමින් අපිට අවස්ථාව ස්තුතිවන්තවන බොහොම ස්තුති.
ගරු සීවී විග්නේශරන් මන්ත්‍රීතුමා මිනිත්තු 10ක් කාලයක් තියෙනවා. ඊට පෙර ප්‍රේමනාත් දොළවත්ත මන්ත්‍රීතුමා මුලාසනේ ගන්නවා.
Honorable Chairman, having been a long-standing member of the judiciary of this country and as a representative of the Tamils in this August Assembly, I am indeed happy to participate in this budget debate discussing the votes of the Ministry of Justice. Mr. Chairman, justice is the one clear expectation of all denizens of this country today. It is justice which is intrinsically interwoven with the day-to-day lives of the Tamils and their future. They are expecting justice for the innocents who were haphazardly and brutally killed at the tail end of the war. They are expecting justice regarding those who were enforcedly made to disappear from their midst. The political prisoners have been for long seeking justice for themselves. Our Muslim brethren are seeking justice to bury their dead even if one of their community is the Minister of Justice. Our Catholic brethren are seeking justice for those who were killed in the bomb blast of April 21, 2019. Justice and peace, sir, are complementary. If we are to ensure peace for the first step, peace, the first step would be to obtain justice for all those affected in body, mind, intellect, and also temporally. Pope Paul said in 1972 as follows, and I quote, "A peace that is not the result of true respect for man is not true peace. A sincere feeling for man is called justice." He further said, "If you want peace, work for justice." Is the present government interested in working for peace and therefore justice? I doubt it. If you had the slightest feeling for your co-citizens, you would not expropriate the lands of indigenous Tamils as done even today. You would not destroy the archaeological sites and heritage symbols of the Tamils. You would not be gathering and accumulating such large numbers of singular military amidst the Tamil-speaking denizens of the north and east. If this government has feelings for the affected and the downtrodden, they would not try to grab from them, but give them instead help and solace. If this government has feelings for their fellow human brethren, they would treat them with love and respect. But you are interested in grabbing from us our land, our traditional way of life, and our freedom. You continue to treat our people as the vanquished and not as co-humans in this island. None of us have been vanquished. We still carry the torch of freedom in our hearts. Speaking of justice,
අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර පිළිබඳව අමාත්‍යාංශය මේක විවාදේ. මෙතුමා මොනවද මේ කතා කරන්නේ?
I don't know, Band. Speaking of justice, I like to point out that in this country we appear to be on the side of wrongdoers rather than the innocents. Have we punished one single person who was involved in the torture, murder, arson and rape committed during the 1956, 58, 61, 77, 81 and 83 pogroms? Have we punished one single person involved in the burning of Jaffna Public Library, which housed 97,000 rare books and manuscripts? It was the best library in the Southeast Asia at that time. Have we punished one single person involved in the crimes against the Muslims in recent times? At least, has there been an attempt at accountability in this regard? Have we enforced the recommendations of several reports of commissioners submitted to the successive governments? They have all been conveniently shelved. Despite a Muslim minister and a Tamil minister in authority, let us not forget that power is in the hands of the majority community. It is they who decide what is best for us all, even in areas where we are in the majority. Since independence, that has been the case. We have no inclusive justice in Sri Lanka. We have only selective justice. Nowadays, it is a justice selected for the well-being of Sinhala Buddhists only. We have a peculiar political culture growing up here now. Rewards and high governmental positions are today lavishly distributed only on the basis of how much suffering such individuals have brought to the minorities in this country. This culture is prevalent in this house too. That is why learned parliamentarians are today vying with each other to provoke their minority colleagues to shut them up from speaking and bringing out facts about themselves and the government. There is a systemic racism now being promoted in the country against the Muslims and the Tamils. Racism has become an ideology. It is now being sowed freely in the far corners of our blessed
eyes. ගරු මන්ත්‍රීතුමා කියනවා මේ සභාව තුළ යුක්තිය ඊට වෙන්නේ නැහැ කියන එක. ඒ වගේම රටෙත් යුක්තිය ඊට වෙන්නේ නැහැ කියන එක. ඒ නිසා ඔබතුමා නිවැරදි කරන්න වෙයි. මෙතුමා එක ඇන්සර්ට් එක මේ සභාවේ යුක්තිය ඊට වෙන්නේ නැහැ කියන එකෙන් ඔබතුමා අදහස් කරන්නේ මොකද්ද කියන්න පොඩ්ඩක්.
Yes. Government departments have been made the instruments to promote such ideology. Parliamentarians behaving indecently in this August assembly. Parliamentarians behaving indecently in this August assembly are carriers of this ideology. Even the press is being made into an instrument to sow seeds of racism. Such racism is not going to take us anywhere. On the contrary, this country is soon going to suffer by such propagation of negative and vituperative ideas and ideology. I found a phrase in the website of the Justice Ministry. It said, "Law reform to respond to the societal needs in keeping with global advancements and the aspirations of the people." That is their vision. Are we really following this vision? Everything happening in this island of ours points to the opposite direction. While the world tries to travel on the path of enhancement of human rights, group rights of communities, reconciliation, peace and coexistence, and laws are accordingly enacted in their parliaments, what are we doing? The government is trying to find out ways and means to take away the rights and assets of its citizens belonging to particular groups. It is trying to deprive the lands of these particular group citizens and trying to erase evidences of their culture, heritage and way of life. What else is the reason for the presidential commissions empowered to deal with the North and the East? Ad hoc commissions are hurriedly appointed to take over the lands of our community under the pretext of protecting Sinhala Buddhist archaeological remains. Buddhist remains are no doubt there, but the ancient remains are from the time of the Tamil Buddhists, Demala Bauddhayos. The Tamils jettisoned Buddhism long before the Sinhala language was born. If you are trying to preserve the remains from the time of the Demala Bauddhayos, you must have majority Tamil commissioners in these commissions. Are you trying to take over the lands of the Tamils and give it to the Sinhalese? Is that the purpose of this commission? Any steps being taken in the North and East must be with the consent and concurrence of Tamil-speaking majority community in the North and East who have continuously occupied those areas for over 3,000 years. Let us not forget that Tamil youth took up to arms not against the Sinhalese or their sovereignty. They took up arms because there was danger to their sovereignty in their area.
Honorable Chair, the honorable member is distorting the fact which is mentioned in the well-known history. There are no archaeological, historical or linguistic evidence to support any Tamil homeland in the northern or eastern province in the Sri Lanka. He is trying to use this debate to distort the fact, well-established fact in the history.
Continue. Took up arms not against the Sinhalese and their sovereignty. They took up arms because there was danger to their sovereignty in their areas in the same country. They wanted to protect their identity, but they were called terrorists and brutally dealt with getting help from no less than 20 other countries. Let us remember, it is the sovereignty of the people which is paramount, not of the state. That is the international take on this at present. Let us not deceive ourselves that we could take shelter under the state sovereignty and destroy the people's sovereignty. The concept of state sovereignty which prevailed in the 18th century is no more accepted by the international community. When human rights of people in a country are violated, it is possible to disregard the state sovereignty of that country. This is the modern concept. I like to point out the contradiction in the arguments of many a Sinhalese politician. Many of you say that the LTT used ordinary civilians as human shields and it was the government forces which saved the people. Hence you say no war crimes were perpetrated, but you did humanitarian service. If so, it is the people who should say so, now that the LTT is no more. On the contrary, our people say you had brutally killed their kith and kin. If you had actually saved our people, our great people should have voted for you in all the elections after 2009. But how come the people whom you identify as those who were used as human shield and whom you saved have been voting for the TNA, whom you called even today as an LTT proxy? How come in the very first Northern Provincial Council election in 2013, our people gave me 133,000 votes, a record amount for the Northern province, and I was absolutely new to politics.
Everyone dollar billion pahai dasa pahak. E didas na dollar billion pahai dasa pahak. Didas visvasi October maase na kotha. Apita billion pahai dasa hatha klesa apita vartha ayno. Idhe samanya apita arthi visal mudra kariyala thina me avastha makyan kemedi. Meni vasan kete munde na kasima kema abiyoga jaye gani. Sanda atikaru janabe tumat karu akramati tumat. Magapenni me anuva. Sabak Daka Jatika Pratipati Ramutula, Videsaka Provadana Vendapal Vidanga Rajamata Samagin, it has Sadia Nojana Visum Raja Kapi Argentino. Videsaka Sanda Samikan Vaima, Filivanda, Samajamate Sampradaika, Yomuane, Groserikavan, Ho, Nupunu, Piris Videshaka Kirimakere Wada, Ea Kramen Punsa Urtia Christian Veta, Pariwatana Kirimata, then Kali Penate, Esanda Piamatian Sea. Main api katu kerjanya. Ini bagaimana mula sahaja kalau menteri itu muni, api balap orang nipunu bidaya balakaya pihik kerana. Ati kalau jangan tuan ke sabab kita ke peribat tianua, me loko wilda pola jaya kerana krim sanda. E punu awasta beri kerla, e punu semikian bidra daya me beri pola pikirat me kerana. E sanda sama putgilu punu semikian se bidaya kat krim sanda ucita paridi. Jadi urtia susuka matam NVQ. Labadima Basha Punua, Awasha Kusla, Labadima, Pirigat Perapune, Pasua, Sahatik Labin, Videshikata Kirima, Keri Api Avadan, Ugar Latino. Eme Nimuta, Savana Urtia, Adyaman Parishana, Navanipu Raja, Amatan Se Samaga, Abishaga Chagarla, Ekabad, the Apeshi, just Velapola Sanda, Yoga Vana, Aga, Dandapana Punu, Patamala, Navika Garanda, Menapi, Sankiskara, Api, Etai Denogota, Isan, the Opata Guna Sangan Balaburtino. Tak jadi ke dimutua danta padatnya national skill database. Sagas kirima sambandin dimutua samvardhan amatyan se samaga sagacar danta karan se tulah pautir danta banku re piligat sahati katia de atulli mata hekina bar samser gino balaburtino. Ewa gema Sri Lanka bijaya niutkan satu punu madjastan dahat. Danta kriyat makun laban punu madjastan taudat samsodine kirima dat. Evidya sekian senda awasya bahasa mandu kusulata. Padamala kere, wedi awadane kumkarmi, deshkata apesit samikyan, vinen mema punu venasanan kriyatma kirimata ekka api kriyamata balapurthino. Ememna visheshemma ada loke loku illuwata saathu seva sadha. Saathu seva ansiya sadha danta vibhava gamananta ratwal wana Israel, Japan, Singapore, Hong Kong, කැනඩාව ජර්මනි සහ වෙළඳ පොළ අවස්ථා සහ ඒ පිළිබඳ වෘත්තීය සුසුම් විශ්ලේෂණය කර පාඨමාලා නවීකරණය කිරීම සඳහා සංක්‍රමණ පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය අයෝයම් සම ඒකබද්ධ ව්‍යාප්තියක් අපේ අමාත්‍යාංශය දැනට ආරම්භ කළා තියෙනවා. දැනට රැකියාව විරිත උපාධිධාරී ගැටලුව රාජ්‍යයක් විදිහට මුහුණ පෙන්න ප්‍රධාන ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ අභියෝග ජයගැනීම සඳහා විදේශගත හැකි සෑම රැකියා අවස්ථා හඳුනාගෙන ඒ උපාධිධාරී සඳහා අතුර ජාන්තුවක් ඉල්ලීම උපාධිධාරී සඳහා ඒ වෙළඳ ලෝකයේ වෙළඳ පොළ සොයාගෙන අපි ඉදිරියේ කටයුතු කරන බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ආගන්තුක සත්කාරයේ මානව සම්පත් කළමනාකරණය හා අලිවිකරණය වැනි ශ්‍රේෂ්ඨ සඳහා සුසුකම් ඇති උපාධිධාරීන්ට ඔවුන්ගේ රුචිකත්වය අනුව අගේ වැඩි කිරීම සඳහා වන කෙටි කාලීන පාඨමාලා හඳුන්වා දෙමින් රැකියාවලට යොමු කිරීම අපි සැලසුම් කරත් තියෙනවා. ගරු මුහසල මන්ත්‍රීතුමනි, විදේශ රැකියා ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය නෛතික හා ප්‍රතිපත්ති රාමුව ශක්තිමත් කිරීම සඳහා අපි අමාත්‍යාංශ විසින් පියවරගෙන තියෙනවා. ඒ අතරේ රැකියා සඳහා විගමන පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුත් කාංශයේ පනත සංශෝධනය කිරීම වැනි කටයුතු මේ වන සිදුවීම් පවතිනවා. ජාත්‍යන්තර සහභාගිතාව තුළින් විගුණික ශ්‍රමිකයන් සහභාගී බල ගැනීම අප අමාත්‍යාංශ සිදු කරන ලබන තවත් ප්‍රධාන කාර්යයක් වෙනවා. මේ යටතේ මිනිස් බල ශ්‍රේෂ්ඨය, මානව ධාරිතා සංවර්ධනය, ජාත්‍යන්තර සමාජ ආරක්ෂණ වැඩසටහන, වුණු වැඩසටහන, නීති කටයුතු සඳහා සුවඳ සම්බන්ධතා වැනි විවිධ කාර්යයන් ඉටු කර ගැනීම සඳහා මේ වන රටවල් කියලා අපි ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. ඒ සඳහා අවතාර ගිවිසුම් 18ක් මේ වන ක්‍රියාත්මක වන 2020 වර්ෂයේදී ඊශාලය සමග අවතාර ගිවිසුම් ලැබෙන ලදී. එසේම පවත්නා ගිවිසුම් තවදුරටත් සමාලෝචනය කිරීමටත් පිලිපීනිය, මෝල්ටා රාජ්‍ය, රුමේනියාව, ශ්‍රීසෙල්ස් යන රාජ්‍ය සමග නව ගිවිසුම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. විගමනික ශ්‍රමිකයන් සහ ඔවුන්ගේ පවුල්වල ආරක්ෂාව සුබ සාධනය අරමුණ කොට අපි කාර්යයන් රැසක් මෙහෙට ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ යටතේ විගමනික සේවකයන් සඳහා සමාජ ආරක්ෂක පෙන්ෂන් එක යෝජනා ක්‍රමයක් ස්ථාපිත කිරීමට මේ වෙනුවට අපි අමාත්‍යාංශ කටයුතු කරනවා. දැනට ක්‍රියාත්මක කරන සමුක සුරගා වැඩසටහන තවදුරටත් ශක්තිමත් කර විගමනික ශ්‍රමිකයාට ඔහුගේ පවුල් සමාජ සුබසාධනය සැලසීම සඳහා අපි කටයුතු කරනවා. විගමනික ශ්‍රමික ඉපෙම විදුමත් මාර්ග යන ගෙන්වා ගැනීම කෙරෙහි අපගේ අවධානය යොමු වෙලා තියෙනවා. මේ සඳහා රාජ්‍ය බැංකු හරහා විදේශ විනිමය ගෙන්වා ගැනීමේ යෝජිත වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රධාන රාජ්‍ය බැංකු තුන සමග සාකච්ඡා කරලා තවද කරු මුදල් නැමැතිතුමා විසින් 2020 වර්ෂය සඳහා ඉදිරිපත් කළ ආවය යෝජනාවල විගමනික ශ්‍රමිකයන් විසින් මෙරට බැංකුවට ප්‍රේෂණය කරන ලබන විදේශ විනිමය සඳහා සාමාන්‍ය විනිමය අනුපාතයට වඩා ඩොලර් රුපියල් දෙක බැගින් ප්‍රසාද වීමනා ගේමිට කරන ලැබ යෝජනා පිළිබඳ මගේ ගෞරවනීය ප්‍රණාම ස්තුතිය පුද කරනවා. විදේශ රැකියා නියම කර කොවිඩ් වසංගත හේතුවෙන් පෙරලා දිවෙන්ට පැමිණි ශ්‍රමිකයන් නැවත සමාජගත කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කර ඒ යටතේ රැකියා නියම කර නැවත පැමිණි ශ්‍රමිකයන්ට අවශ්‍යතාවයන් තවදුරටත් හඳුනා ගැනීම ගැල්බෙන්න පරිදි සමාජ ආර්ථික මනෝ සමාජ ශ්‍රේෂ්ඨ යටතේ සයිබල් ගැන්වීමට අපි බලාපොරොත්තු වෙනවා. එසේම කොවිඩ් 19 වසංගතයේ තත්ත්වය හේතුවෙන් මෙරට ගෙන්වගත් ශ්‍රමිකයන් නැවත සමාජගත කිරීම මගේ අමාත්‍යාංශික සකස් කර ඇති කොවිඩ් 19 ප්‍රතිකාර සැලැස්ම අපි ක්‍රියාත්මක කරනවා. ඊට ඊළඟ වගදා පිරවන විදේශ රැකියා නියෝජිත නියාමන කිරීම විශේෂයෙන් විදේශ රැකියා ශ්‍රේෂ්ඨ සඳහා බලපත්‍ර ලාභී විදේශ රැකියා නියෝජිත ආයතන විසින් දක්වු ලබන දායකත්වය සැලකිය යුතු මට්ටමක පවතින බව මා ප්‍රකාශ කරන්න කැමැතියි. මේ දායකත්වය තවදුරටත් විධිමත් කිරීම සඳහා බලපත්‍ර විදේශ රැකියා නියෝජාතන නියාමන කිරීම වැඩපිළිවෙල ක්‍රියාවලිය අපි වැඩිදුණු කිරීම ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරනවා. ඒ වගේම 1985 විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත හඳුන්වා දෙනු ලැබුවද
දෙකක් තිබෙනවා ගරු අමාත්‍යතුමා.
සක්‍රීයව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම පදන වැඩනේ 1994 වසරේ ඒ වගේට කංකුර අමාත්‍යතුරු වත්මන් ගරු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ කාලේ. ඒ වගේ ගරු මුලාසුර මන්ත්‍රීතුමනි, මේ පසුගිය මේ කාල සීමාව තුළ මගේ මිත්‍ර රාශියක් අපි ප්‍රශ්න කෙරුවා. එකක් විශ්‍රාම ක්‍රමය පිළිබඳ මම ඒ පිළිබඳ සාකච්ඡාවේ විශ්‍රාම ක්‍රම ප්‍රති කරනවා කියලා. ඒ වගේම අද අපේ මනුෂ්‍ය නායකකාර මන්ත්‍රීතුමා අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන කතා කරන ඔබතුමා අපි දන්නවා ඔබතුමා මගේ මිත්‍රවත් කියන යන්නත් සල්ලි ගත්ත එන්නත් ගත්ත මන්ත්‍රීතුමා සම්ප්‍රදායයි කතා කරුවා පාර්ලිමේන්තු තුල. පක්ෂ මාරු ගන්න මං කිව්වේ. එහෙම ගත්තත් ඔබතුමා අද කිව්වා මේ කොවිඩ් වසංගතය අද කොරියන් අපි කොරියන් අද එන්නේ කියලා නැහැ. හැබැයි ලියාපදිංචි සඳහා සමහර ආවනොත් අනපේක්ෂිත විදියට ඊයේ එකෙක් ඩ්‍රයිවර් කෙනෙක් පොසිටිව් නිසා PHIගේ වාර්තානු අද ඒ සම්පූර්ණම වහලා ඒක පිරිසුදු කිරීමේ කටයුතු අපි හෙට අරිනවා. අපි එයාට දැනුම් දීලා තියෙන දවසක් එන්නේ කියලා. මේක හදිස්සියෙ වෙච්ච දෙයක්. නැතුව මේ අපි කවදාවත් මේක වහන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ අනුව අපි එයාට දිනයක් දීලා ඒ කටයුතු කරන්න බලාපොරොත්තු. ඒ වගේම ගරු මුලාසිර මන්ත්‍රීතුමනි අද ප්‍රධාන කාරණාවක් එන්නේ මේ කොරියා සම්බන්ධ ප්‍රශ්නේ. 5422ක් අපේ වෙබ්සයිට් එකේ තියෙන කොරියා අරින්. දැන් මේනොට අපි ගිය විෂයෙන්දා කොරියා රාජ්‍යත් එක්ක අපි සාකච්ඡා කරා. ඒ සාකච්ඡා ප්‍රතිඵලයක් හැටියට දේගොල්ල අපිට පොඩි ග්‍රීන් ලයිට් එකක් ලබා දීලා තියෙනවා. මේ කොවිඩ් වසඟෙන් පස්සේ හඳුනා ඒ 1111ක් සඳහා මූලික වශයෙන් කොරියාවට යන්න. එතින්දී යෝජනා දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. එකක් තමයි ඒගොල්ල බලාපොරොත්තු වෙන කොරියා රාජ්‍ය සම්පූර්ණම මේ ගුවන් තොටුපළ විවෘත කරලා සාමාන්‍ය පරිදි ගුවන් යානා ගමන් කරන්න කටයුතු කරන්න කියලා. ඊට අමතරව මාස 3ක් ඇතුළත ගරු ඇමතුම මේ පිළිබඳව දන්නවා. මාස 3ක් ඇතුළත කොවිඩ් වසංගතයට ගොදුරු වුණොත් ඒ පිළිබඳ රක්ෂණයක් ලබා දෙන එක කාරණේ අපිට දැනු දීලා තියෙනවා. මම හිතා රජයක් හැටියට ඉදිරි කාශ්‍යප මහතුලා බලාපොරොත්තු වෙනවා ඒ කොරියා රාජ්‍ය සඳහා යන්න ඉන්න සීලෝ සමිකයන් හැකිකමින් ඒ කොන්දේසි ටික අපිට සපුරන්න පුළුවන් වුණාට පස්සේ බලාපොරොත්තු ඉක්මනින් ඒ කොරියා සඳහා අවශ්‍ය කරන සමිකයන් අරින්න. දැනටමත් මුලාසිර මන්ත්‍රීතුමනි නැවත කොරියා සිට පැමිණි අය තමයි මේ අපි ගිහින් තියෙන්නේ. අලුත් අය තමයි 5422ක් තියෙන්නේ. ඉතින් මම හිතන අපේ කාර්යාංශ අපේ අමාත්‍යාංශය ඒ සඳහා මූලික අඩිතාලම දාලා තියෙන ඉදිරියේදී ඒ සඳහා අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් මම ස්තුතිවන්ත වෙනවා අද දවස තුල අපිට උපදෙස් ලබා දුන ඔබ සියලු දෙනාටත්. ඒ වගේ ඉදිරියේදීත් ඒ උපදෙස් බලාපොරොත්තු වෙනවා. මේ රටේ ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් ඍජු අමාත්‍යාංශ තමයි විදේශ කාර්ය අමාත්‍යාංශය. ඒ නිසා විදේශ රැකියා අමාත්‍යාංශය සම මේ අවස්ථාවේදී අපේ ගෞරව අමාත්‍යතුමාටත් ඒ වගේ මගේ අමාත්‍යංශ ලේකම්තුමා අධිකරණ ලේකම් දෙපළ කාර්යාංශ සභාපතිතුමන රජා ඒජන්සිය සභාපතිතුමන සිවිල් නිලධාරීන්ට විශේෂ භාර අමාත්‍ය මගේ ස්තුතිය පුද කරමින් ඔබට කාලය ලබා දී පිළිවෙල මගේ ස්තුතිය පුද කරනවා නියතම.